පෙර ආත්මභාවයක සෝවාන් වූ පුද්ගලයේ නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදුන විට තමා සෝවාන් බව දැනගන්නේ කෙසේද? ඒ දැනගැනීමේ ප්‍රථම ඕගෙන් පව සිටුවේ හැකිද කියලායි මේ අහන්නේ. දැන් මේකෙදි තේරුම් ගන්න වැදගත් දෙයක් තියෙනවා. යම් කෙනෙක් සෝතාපන්නයේ ඵලයටපත් වුණාම ඒ පුද්ගලයාගේ එක්තරා වෙනස් වීමක් සිද්ධ වෙනවා අන්නේ පුතජන පුද්ගලයාට වඩා. ඒ කියන්නේ අනුසය කියනා වූ ක්ලේශ කොට්ටාසයක් සාමුලින් බිඳිල යන්නේ මාර්ගඵල ලැබීමෙන්. සක්කායි දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙතන දිත්‍යානුසය සාමුලින් බිඳිල යන. යාරන් කවදාවත් නැත මිස දිටුවක් ඇති වෙන්නේ නැහැ. ලැබෙන නුවණට යථාර්ථයේ තේරෙනවා. මිස දිටුවක් ඇති වෙන්න හේතුව තියෙන්නේ ලෝක සත්‍යයට යථාර්ථයේ දකින්නවා. අනේ මෙසදිතුව දුතු වෙනට අනුසයක් සමග නැති වෙලා ගියොත් අනුසය කියන්නේ නැවත වාරයක් කෙලෙස් මතුවෙنده අරමුණක් ආවට මතුවෙද හේතු නැති සත්‍යෙද මනස සුද්ධ වීම. අන්නේ අනුසයක් සමග සුද්ධ වුණ මානසිකත්වයක් තුළ එතෙන් පටන්ගෙන අරිහත්ත්වයට පත් වෙනකම් ඒ නැති වෙච්ච කොටස ආයි ඇති වෙන්නේ නැහැ. සෝවාන් වෙනකොට පුද්ගලයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුනක සංයෝජන තුනක් විඳිර යනවා. අනුසයත් එක විඳිර යනවා. අපාය ගාමී වීමට හේතු වෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන තුනක් විඳිර යනවා. සියලු ලෝභය, සියලු ද්වේෂය නෙමෙයි. අපාය ගාමී වීමට හේතු වෙන හරියයි විඳිර යනවා. අනුසයත් එක විඳිර යනවා ඒ ටික. එතන මෙන්න මේ නිසා ඒ පුදුලයා එතනින් ගිහිලා කවදා හරි කොහේ හරි උපන්නොත් වචන වශයෙන් කියන මේ මම සෝවාන් කියන එක දන්නේ නැහැ. නමුත් එයාට එක දෙයක් ඉතුරු වෙනවා. අර අත්හැරිච්ච කොටස නැවත නැති නිසා ඇහැට රූප, කණ්ඩ, ශබ්ද ආදී අරමුණු වෙනකොට අසාරත්වයක් වැටහිලා තිබුණාන් ඒ අසාරත්වයම වැටහෙනවා. ඔරි කාලේ පටන් මේ අසාරත්වය තීරේනවා. වටිනා දෙයක් තියෙනවා කියලා ගත්තාම දේ පොළොවේ ඉඳලා වටිනවා. හිතලා බලගොහම එයාට දෙන්නේ ඉඳලා වටිනවා. මොකක් අල්ල ගන්නද? මොකක් අල්ල ගන්නවා කියන්නේ මොකද්ද? එහෙම එකක් නැහැ නිගන්ති එකක් මත. එහෙම මොකක්ද ඒක අරන් එහෙම එන්නේ. අභ්‍යන්තරේ නැති එකක් ගොඩනගා ගන්න විදිහක් නෑ. බලවත් ඇලීමක් තිබුණා නම් ඒක සාමදී සමුච්ඡේද ප්‍රහාණය විලා සම්පූර්ණ අනුසයත් එක්ක බිඳිලා ගියානේ. ඊට පස්සේ දේපොර ඉදකලන් යාන වාහන අමුදරු හරකබාන මිලමුදල් වතු පිටි මේ ආදී වශයෙන් විවිධාකාර දේවල් මේ දවස් තියෙනවා. ඒවර කියනවා යම් කිසි විදිහකින් වස්තුකාම. ඒ වස්තුන් කෙරෙහි ඇතිවෙනා වූ කාමය කියන එක ස්වභාවයෙන් තමයි ඒවා බැඳිලා හැඳිලා අල්ලගන්නේ. අනික් අය හිතනවා මේක මට මේවා තියෙන්න ඕනේ, මේක මගේ කියලා තියෙන්න ඕනේ. එහෙම අදහසක් එනවා. ඔය අදහස කුඩා කාලේ අන්තං අරමුණු වෙන ඉලාවිත පසංවත් එයාට නෑ. එයාට හැඟෙනවා වගේ කරගන්නේ මොකද්ද මේ? එහෙම එනවා. ඒසේ ගැටීම ඇලීම ඒ අනික් අයට එන වත්තම එන්නේ නැතුව යනවා. ස්වභාවයෙන් ඒකේ ස්වභාවික රාජ ගතියක් වෙනවා. එහෙම වෙන්න හේතුව මොකද? අනික් අයගේ වාගේ මමත්වයේ තියෙන අනුසය විදිලා නිසා. දැඩි මමත්වයේ තිබිච්ච ආත්ම දෘෂ්ටිය විදිලා නිසා. එයාට ඒක ආත්ම ආදී වශයෙන් ගන්න හැඟීමක් එන්නේ නැහැ. එයා ඒ තත්ත්වෙ දන්නේ. ඒ தත්ත්වය මොකද්ද ඔයගේ මේ අමුත් අනික් කාටද වෙනසක් තියෙන කිව්වොත් එයා මන් දන්නේ ඒක මොකද්ද කියලා. ඒවා සෝවාන් හින්දා කියලා කියන්නේ එහෙම එකක් දන්නේ නැහැ. ඊදී වැටහීමක් නෙමෙයි. මට මේ බඳු බලාපොරොත්තුවක් මේ බඳු ආශ්‍රය කරන්න ටිකක් නැහැ. මොකද්ද ඒක තේරුම? මන් තව මට නම් එහෙම එකක් ඉන්නේ නැහැ. එහෙම අදහසක් එනවා ඒක ඇතුලේ නැති නිසා එහෙම යක් කියලා දන්නේ නැහැ. එහෙම එකේ ඉන්නේ නැත්තේ මොකද කියලා. ඒක දෙයක් තියෙනවා අනික් කාට වාගේ පුතේ මේ අල්මාරිය ඔයාට. ඒ කියන්නේ මට කිය මොකක්ද ඒ කිව්වේ ඉතින් මන් දන්නේ මට කියව මොකද කරන්නේ කියලා. එහෙනම් මේ බලු මුතු වරන තියාගත්ත හැටි. ඒ වෙන මොකද මට කියන්නේ. අන්න එහෙම අදහසෙ ඉන්නේ. ඒ මේකේ ඔය අල්ලියා දෙන්න අරගේ අයියා අල්ලියා දෙන්න. එහෙම කිව්වොත් මට මම එහෙම එකක් මට ඕනේ නැහැ. එහෙම එක ප්‍රශ්නයක් මට නැහැ. කොහරි ඉන්නනේ ඕනේ. මේ මොකද එළියලා වෙන් කරලා දෙනවා කියලා. අන්න එහෙම අදහසෙ ඉන්නේ. ඒ ඇයි ඒක ඕනකමක් නැහැ. වෙන් කරගන්න, බදාගන්න, තියාගන්න, මගේ කියාගන්න, නව ගහගන්න එහෙම කැමැත්තක් නැතුව යනවා. එහෙම එකක් නැහැ අභ්‍යන්තරේ ඉන්නේ. මොකද අනුසයත් එක්ක විදිලා නිසා. හැබැයි ඒ தත්ත්වේ සෝවාන්ද නැද්ද කියන්නේ එයා දන්නේ නැහැ. නමුත් දහම් පිළිවෙල ප්‍රත්‍යවේසාගෙන චේතෝපරිය ඥානයේ තියෙන ඊතහා ඉන්නේ අපි රාතන් වහන්සේ නමක් හෝ ඒ බඳු කෙනෙක් දැක්කෝ. මේ මානසිකත්වයේ තියෙන්නේ මෙයාගේ මේ தත්ත්වේ කියලා දකින්නොත් එයාගේ පෙරවිසු මේ தත්ත්වේ බලන චතුපාඥානිය බැලුවොත් එහෙම කොහෙද හිටියේ මොකද වෙලා හිටියේ කියලා. ආහාර කාලේ ආහාර කෙනා සෝතාපන්න ඵලයටපත් වුණේ ආහාර තේනදී. එහෙම දැනගන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ ඥාන පහලෙච්ච කෙනෙක් දැක්කෝ. එහෙම දැනගත්තොත් ඒ නිසයි මෙයාගේ මේ මානසිකත්වයේ මෙහෙම තියෙන්නේ මෙයා මගපල්ලාභී කෙනෙක් ජාත සෝතාපන්නයි කියලා එහෙම කියලා නම් දැනගත්තා ඒක. එහෙම නැතුව අනික් සේවර මේක තේරුම් ගන්න බෑ. ඒක නතර නැවතත් ওই දෘෂ්ටිය කාවත් ගන්න බෑ. එහෙම පිටින් හිතු නෑ. ඒකයි ඇති වෙන වෙනස. ඒක නිසා සෝවාන් කියලා දැනගත්තට පස්සේ පව් කෙරෙන්නේ නැහැ කියලා එහෙම එකක් නෙවෙයි බුදුදහම කියන්නේ. ඒ වචනේ දැනගන්න ඕනේ. වැදින දැනගත්තකම පව් කරලා දැන් නම් සෝවාන් කියලා මම දැනගත්ත ඊට පස්සේ පව් කරන්නේ නැහැ. ඒක නිකන් තනිකර මුලා අදහසක්. එහෙම ගන්නත් හොඳනේ. අදහසක්. අභ්‍යන්තරයේ තුල ඒකට ඕනකමක් නැති තත්ත්වයක පත්වන මානසිකත්වයක් ගොඩ නැගුණා. නැවත ඒ මට්ටමින් ගොඩ නැගෙන ඊළඟ අධ්‍යයව ගොඩ නැගෙනවා මිස. අංශයේ පිළිච්චෙහිකින් නැවත අංශයේ සහිතයේ ගොඩ නැගන්න හේතුවක් නැහැ. යම් මිනිසියා බෙදිලා ගියා නම් සාහවලින් සමුච්ඡේද ප්‍රහාණය වෙලා ගියා නම් නැවත වාරයක් ගොඩ නැගෙන්න හේතු නැන්නා. ඉදිරි හරියෙන් උපදින තරමදුර උපදිනවා මිස. අර පුතජන උප්පත්තියක් එයාට ඉන්නේ හේතු නැහැ. ඒ නිසා ආත්ම දෘෂ්ටි සහගත උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒකයි වෙනස. මේ එහෙම කෙනෙක් වෙන් කළා හොයාගන්න දෙයක් නෑ. එයාට ඉතරවස හිතෙන්නේ මොකක්ද? මේ ලෝකේ මේවා අල්ලාගෙන මොනවා කරන්නද? අල්ලාගත්තට කාටද හම්බ වෙන්නේ? ඔය මම කිව්වත් නිකන් බොරුවක් නේ. ඊ අවබෝධය තියෙනවා. ඒක නැති වෙන්නේ. උඩ බලනකොට ඉරහඳ තිබිච්ච නිසාම ඉරහඳ පේනවා. ධර්මයන් දිහා යොමු කරනකොටම ඔය මානසිකත්වයත් එකයි මතුවෙන්නේ. ඒ තාත්තේ සෝවාන් සකෘදාගාමිද එහෙම දකින්නේ නැහැ. නමුත් යාට යම් කිසි මොහොතක තවදී පොඩ්ඩක් ඉදිරියට තියෙන සෝවාන්ිත මුද්ගලයකට ගියක් දොරක් හදා ගන්න ඕනේ, ඉන්න ඕනේ. හැබැයි ඉන්න හදන එකක් නිසා මගේ කියලා ඉති කරගන්න මට ඕනේ නැහැ. මම අපි කාටවත් ඉන්න දෙලා තියෙන්නේ. ඒක හොඳ පිළිනො හොඳයි. ඔය අදහස එනවා. නමුත් ඔතනින් ගියාට නමුත් යාට ඒකෙත් පේනවා. මේ ඔක්කොම කැඩලා බිඳලා වෙනසිලා යන දේවල්. අල්ලගන්න හරයක් ඇති දේවල් නෙමෙයි. ඔය අදහසම වැඩිලා පටන් ගන්නවා. බැරි වෙලා හරි ඒ අද්භයයි කවුරුද දැන් අනුගේ ආධාරය පරපත්තේ රහිතයි අනුගේ ආධාරයක් අවශ්‍ය නැහැ ඉදිරි කී කරගන්න. ඔය ඕවගේ දෙයක් විශේෂයෙන් දැක්ක මොහොතක ඒ මොහොතේ මේ හටගත්තු දේවල් වල හරයක් නැහැ. මේවා කැඩලා බිඳලා විනාශ වෙලා යනවා. කැමිසියේ පවතින දේවල් නෙමෙයි. මේ කියන එක අන්‍ය වගේ මොහොතකදීම ආය අද්දකින්. එහෙම අධ්‍යක්ෂක මොහොතක අනේ මේ රැස් කරගෙන මොනවද බදාගෙන ඉන්නේ කියලා තේරුම මහා කරදරයක්. ඒක මහා වාදයක්. මට නම් ඔය මගේ කියලා හැටි නෑ කිව්වේ නැතා හරි රැස් කරගෙන සැකලකා ඉන්න එක මහා කරදරයක්. කොහොම නැතුව ඉන්න දිනවා. නිදහස් වෙලා ඉන්න දේ නම් කොච්චර හොඳ. ඔය අදහස් ඉන්න වෙලාවක් එනවා. දැන් නිදහස් වෙලා ඉන්නේ කොච්චර හොඳ කියලා ආවනම් ඒ නිවන් සුවේ. එතන පටන් ගන්නේ ඔහුගේ බලාපොරොත්තු පිළිබඳව. ඔය නිදහස් වෙලා වෙන් වෙලා උදකලා ඉවක පොතෙන් හරි ඉන්නවනම් කොච්චර සාන්තද කොච්චර ප්‍රණීත හක් වෙලා ඉන්නද කියලා. අනේ බලසිල්ල. ඔහු ඒ සාන්තියේ ඉන්නවා. ඒකයි කරන්නේ. නව ඉතින් දැන් යාර පිට පටන් ගන්නවා. ලෝක සත්‍යය ඇලෙන හැටි ගැටෙන හැටි කම්පා වෙන හැටි වෛර කරන හැටි ක්‍රෝධ කරන හැටි එක එක අනුපද කියා ගන්න හැටි දුෂ්ට වලපත් වෙන හැටි ඉතින් ඔතෙන් එනකොට කෙනෙක්ගේ හිත රිදෙන එක මහා වදයක් බව පේන්න පටන් ගන්නවා. කෙනෙක් හිත පහලාගෙන ඉන්නවා දැක්කොත් හරි අකමැති. ඊට පස්සේ ලෝකෙ තියෙන අකමැතිම දේ මොකක්ද හෙවොත් මං මේ අතුරු කරන පිරිසේ කවුරු හරි බුම්බගෙන ඉන්නවනම් හිත රිදවාගෙන ඉන්නවනම් මල ඔච්චර එපාච්ච දෙයක් ආව නැහැ කියන එක තමයි. අසන්තෝෂයෙන් ඉන්නා දැක්කොත් හරි අකමැති. මෙන්න මේ වෙනස හිතේ. ඊට පස්සේ කරලා ගන්න තියෙන පියවර එකක් අතරේ ඉතන කරගන්න බැරි බව දන්නවනේ. මොනවා කරන්නද මේ පුද්ගලයාගේ ස්වභාවය ඒකයි. හැබැයි මට ඇතුලෙන් අහක් වෙලා ඉන්න තියෙන නම් කොච්චර හොඳ කියලා අදහසක් එනවා. අහක් වෙලා ඉන්න මොහොත හරි මගේ හිතට දැනසුවා කියලා. ඇලීමයි ගැටීමයි දෙකින් අහක් වීම දකින්න හැදී. ඔන්නෝක වෙල්ලේ යම් දාසක ඉස්තිරව වැටෙනත් මේක මහා දුක් ගොඩක් ඇලෙන ගැටෙන එකක් ඒ පිරිස එක ඉන්න එකක් දුක් ගොඩක් කියලා ඉන්නකොට වෙන් වෙලා යන හිත සමාධිය මුල් කරගෙන අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ ඔන්න ඒ தත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ යාගේ කොයි විලාකවත් පිරිසත් එක්කලා ඉන්න සම්බන්ධ වෙලා ඉන්න ඇලෙන ගැටෙන මුලා වෙන කතා කියන්නේ ඇලෙන ගැටෙන කතා කියන්නේ කැමැත්තක් නැති தත්ත්වයටපත් වෙනවා. ඒවා නිදහස් වෙලා ඉන්නේ කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දකින්න. ඔය දකින්නේ අනාගාමි ඵලහිතේ ස්වභාවය. එදාට කාමයේ යම් තැනක වැදිනවද රැඳිනවද ඇලීමයි ගැටීමයි සම්බන්ධ වෙනකයි රැඳෙන්නේ කියලා දකින්න. එතන කාමෙහි කලකිරෙන්න පටන් ගන්නවා. මේ කාමය මහ දුක්දාහ ජීවිත මුල නේද කියලා දකින්න. මෙන්න එහෙම දකින්නකොට කාමය හෝ කාමයේ ඇතුළු කරන පුද්ගලයන්ගේ හිම ඈත් වෙන්න හිතෙනවා. ඒ නිසාම ගැටෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න හිතෙනවා. දුරස් වෙච්ච තරමට සාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා. එතකොට අන්නේ ඵලයේ ලැබෙන්නේ කොතනද? අනිකා නිකල් ලැබුණා නෙමෙයි තමන්ගේ හි පටලවාගෙන ලබා ගත්තා වින්දා ඈත් වෙලා සැනසෙන්න පුළුවන් අවස්ථාව දකින්න. ඒ අවස්ථාවේදී තමන්ගේ පැටලලා බැදිලා හිටියනම් එතන සිද්ධවන්නේත් නැහැ, හිත විදවන්නේත් නැහැ. හිත විදෙන්නට කැමති නැති නිසා දැහැමින් සාමයෙන්ම ක්‍රමයක් හොයනවා හුදකලා විවේකීව මොහොතක් හරි ගත කරන්න. ධර්මතාවයේ ක්‍රියාත්මක කළා ඊට සුදුසු අවස්ථාවක් හොයලා ලබා දෙන්න. එතන හො විවේකීව ඉන්න සමාධි සුවය ලැබෙනවා ඒකෙන්. එතන පටන් ඉදින් මේ ජීවත් වෙන්නේ මොකටද? මේ ජීවත් වෙනවා කියන එක මේකේ බැදිලා හැදිලා කරන කටයුතු මහා වදයක්. වටිනාදීයක් කියලා හිතන ලෝක සත්‍යය ඒකට මග හොයන. ප්‍රශ්න වල ප්‍රශ්න කරන්නේ ඒක ගැන. ජීවත් එක හදාගන්න කරන්නේ. මේ ජීවිතය කියන්නේ හරයක් නැති එකක් නේ. මේක ඉවරනාලන්නේ ශාන්ත කියා දකින්න දවසක් ඇදීම පූර්ණ වෙච්ච සාර හරියක්. ඉදාර ජීවිත ආසාවත් ඉවරයි. ඉතින් ඒ නිසා ගිහි වතේ ඉන්න අය සමග ඉන්න බැරි. ඒ අය හැම පරමාර්ථයක්ම කරන්නේ ජීවත් වෙලා ඉන්න. ප්‍රශ්න ලැගින්නේ ඒකට ප්‍රශ්න වල පිළිතුරු හොයන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙනවා කියන එක අසහනයක්. මේකෙන් මිදෙන එකයි අසහනය කියලා දැක්ක කෙනාට මේකම වාදයක් වෙයි. අදහස් කර අදහස ගැලපෙන්නේ නැතුව යනවා. ජීවත් වීමේ ආසාව පළවෙනි කරගත්ත ලෝක සත්‍යය අහන අහන හැම ප්‍රශ්නයක්ම ඕකට රුකුල් දෙන එක. ජීවත් වෙන රුකුල් දෙන එක. ඉතින් ඒක යථාර්ථයේ දැක්කම ජීවත් වෙනවා කියලා කියන්නේ මහා අසාරත්වයක්. අමතර දුකක් විඳින්න තව ඉන්න එකක් නිසා ජීවිතයේ ස්වභාවය නම් ඔච්චරයි කියලා. මේක දැක්ක කෙනාගේ ස්වභාවය මොකද්ද? අන්‍ය බුද්ධිලංගේ අහස වලින් සම්පූර්ණ ඉවත් වෙච්ච එක. ඕකේ තියෙන්නේ අරිහත් ඵලයේ. එතකම සමානත්වයක් එකද පැත්තකින් තියෙනවා. ජීවත් වෙන්න ආසයි කියන එක සෝවාන් පුද්ගලයාට ආසයි, සකෘදාගාමී පුද්ගලයාට ආසයි, අනාගාමී පුද්ගලයාට ආසයි තව ජීවත් වෙන්නේ. ඒසා යම් දෙයකින් ජීවත් වෙන්න තියෙන ආසාව කියන එක එතනින් මෙහා ඉන්න පුතජන පුද්ගලයාගේ වරන් තියෙන නිසා ඒ මට්ටමින් බැඳිලා හැදිලා ඉන්න සමාන කොටසක ජීවත් වීමේ ආසාව අඩු වෙලා නැති ඉවර වෙලා නැති නිසා. අරිහතුන් වහන්සේගේ වෙනස මොකද්ද? කිසිවෙකුට සම කරන්න බැරි එක්තරා වෙනසක් වෙනවා ජීවත් වීමේ ආසාව ඇති වෙනවා. ලෝකයන්ී සියල්ලන්ටම ජීවත් වීමේ ආසාව තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ ලෝකයා එකතු කරන්න බැහැ. ගතියේ ගතිය සමාන කරන්න බැහැ. එහෙනම් උන්වහන්සේලා අනික් අයගේ ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න මහා වාදයක් වෙනවා. කිස් ප්‍රශ්න වෙනවා. ජීවත් වෙන්න මග හොයනකොට. ඒකට කටයුතු හොයනකොට. ඒකත් එක්කලා වෙන ජීවත් වෙනවා කියන බලාපොරොත්තුවත් එක්කලා කීයක් දුක් හතර නැගෙනවද? ජීවත් වීමේ බලාපොරොත්තුවක් යමකට ඇත්නම් ওই බලාපොරොත්තුව කීයක් දුක් හතර ගොඩ නගනවද? ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන්නද? ඇහෙන් බලන්න, කනෙන් අහන්න, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස ගන්න, කයෙන් පහස ගන්න. ඕවා ගැන හිතන්න තියෙන ආසාව. ওই ටික කරගන්න තියෙන ආසාව නිසා තමයි ජීවත් වෙන්න කැමති. ඉතින් ওই ටිකේ ආසා කරලා හිටම වැඩක් නැති. බැරිල්ලක් හින්දා හරයක් නැති බැරිල්ලක් හින්දා ඇහැකුත් හොයාගෙන රූපත් හොයාගෙන ඇහෙන් රූපත් එක්කලා වැදිනා. මම මගේ දෙක කොල ගහ ගන්නවා. අහන්න කණක් හදාගෙන මම කියන කොටසට ඒක අඩංගු කරගෙන ඒක අහන්න අවශ්‍ය ද්‍රව්‍ය වස්තු බාහිර ලෝකෙන් අල්ලගෙන මගේ කියලා නමක් ඒකට හදාගෙන දුක් වෙලා පදාගත්තාම ප්‍රශ්නේ උ. හරයක් ඇති ජීව අහන බලාපොරොත්තුවක් නිසා. හරයක් නැති ගන්ධය ආග්‍රහණය කරන බලාපොරොත්තුවක් නිසා කුණු ගොඩකින් නාහයක් හැදුණා. ඒකට අරගන්න බාහිර ලෝකෙන් ඇරෙන ගැටෙන සත්වයෙන්ගේ පොරවලු වෙන ලෝකයක් එක ඇසුරට බැදුණා. අහගෙන කුණු කරා නිකන් පටලවා ගත්තා වැඩක් ඇති සංදියක් ආග්‍රහණය කරන බලාපොරොත්තු. ඔය අදහස එනවා. මේ රස ආස්වාදයේ කියන එක වැඩක් නැති හරයක් නැති දෙයක් කියලා දැනගත්තට පස්සේ රස රසවන්න බලාපොරොත්තු වෙ බැඳිලා ඉන්න සත්‍යය ඒ හේතුවෙන් ආධ්‍යාත්මික වශයෙන් දිව කින කුණු ගොඩ ගොඩ ගහගත්තා. ඒකෙන් රස බලන්න හිත හිතා බාහිර ලෝකේ ඊට අවශ්‍ය කරන කෑලි ගොඩ සලකාගේ පොරබළු ගොඩ ගොඩ ගහගෙන ඉන්න මගේ කිව්වා. ඉතින් අල්ලගෙන හැපෙනවා දඟලනවා දුක් වෙනවා. වැඩක් නැති පස්සේ වැඩක් නැති ආස්වාදයක් පස්සේ ගිහිලා සෝදාක් පස්සේ ගිහිලා ආග්‍රහණයක් පස්සේ ගිහිලා කුණු ගොඩක් බදාගෙන ඒකට කරන දුක් විඳිනවා. ඔය විදිහට දකින්න. පහස කියන්නේ හරයක් නැති එකක් කියලා දකින්න. හරයක් නැති පහසක් හොයන්නේ ඒකේ බැඳිලා හිටන් පහස විදිහට කයක් හදාගින්න. ඒකේ අවශ්‍ය කරන බලු මුට්ටු ටික අපි බාහිරින් හොයාගින්න. හොවන පොරකකා තරණය කර කර අර හදාගත්ත කය කියන එක විවිධාකාර දුක්ඛම් කරුණුල බස් එනකොට ඒකේ ප්‍රතිකර්ම කර කර වේද විදි තවත් හොයවෙන් ස්පර්ශ කර කර මොකද්ද කි තේරුම කියලා දකින්න. ඉතින් අනික් කාර දින ගැටලු ටික කොච්චර හරි කොහෙන් බැලුවත් ඒ ගැටලු. අර බලන්නකෝ ඉන්න දෙයක් නැහැ, කන්න දෙයක් නැහැ. කොහොමද ඒක කරගන්නේ? ඉතින් ඔයා දන්නේ නෝ. ඉන්න දෙයක් නැහැ. මොනවා කරන්නේ? කය තියෙන කන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන දාගේ තියෙයි මේක වැඩිච්ච දාට ඉන්න තියෙන ප්‍රශ්නේ විසඳ දෙනවා. කන්න දෙන්නේ. කන්න දෙති පස්සේ මලාලා පස්සේ ඉවරයි. මේ අන්තිම කය. ලෙඩ හැදෙනවානේ. බේස් ගන්න දෙපේ. කය තියෙන කන්නේ. කය මලාලා පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ඔය තියෙන්නේ නේ. ඉතින් බාහිර ලෝකෙට බයකුත් නැහැ. මැරෙනාට බයකුත් නැහැ. මරණය කොයි මොහොතේ දෙන්නේ ඉදාට නිදහස කියලා හිතාගෙන ඊට නිදහස තැනකේ සමවතින් ඉන්න එක තමයි අරිහත් බල සමාපත්තිය සමදී ලක්ෂණ. ඉතින් මේ ආකාරයේ එකින් එකට ඒ බුද්ධිලා ලැබුණ හරියි. ලැබුව අවබෝධය වෙනස් කරන්නේ අත්බැවෙන් අත්බැවකව. ලෝකයි වෙනස. ගති සම්බන්ධ කරන්න බෑ. රහතන් වහන්සේ ගතියේ සමාන කිසිම ගතියක් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් පුත් වේලාගේ මේ අධිගති ලක්ෂණයක් රහතන් වහන්සේට පහළ වෙනවා. ඒක තමයි ජීවත් වෙන්න ආසාවක් නැතිකම. ඒක අනිත් සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාට පහළ වෙන්නේ නැහැ. පුතත් දැනට කොහොමත් නෑ. ඉතින් ඔන්න ඔකයි වෙනස.